මොනවාරි ප්‍රශ්න ගැටළු එහෙම තියෙනවද? නැද්දම උත්පස්. ආලෝසනන්ද කිව්ව ප්‍රශ්න වගේක් තියෙනවා කට්ටියේ. ඒකට උත්තර දෙන්න ප්‍රශ්න අහන්න බලාගෙන ඉන්නවා කියලා. එහෙනම් මේ ඈ ඒවන බොහොම සරලය. උපාදනීය උපාදානීය උපාදානීය කියලා කියන්නේ උපාදානයේ හිත. ඒ කියන්නේ දැඩිව ගන්නට හිතේසි එකක් තමයි රූපේ. ඒතර උපාදානය කිව්වහම උපාදාන වෙන ධර්මතා හතරක් තියෙනවා. කාම උපාදානය, ditthi උපාදානය, අත්තවාද උපාදානය, සීලපත උපාදානය. අපි කියමු දැන් කාම උපාදානය කියලා කියන්නේ අපි කියමු කාම ලෝක ජීවත් වෙන්න අවශ්‍ය කාම භාණ්ඩ තියෙන ගෙවල්, දුරවල්, යාන වාහන ඉඩකඩම් කියලා. ඒ වගේ බඩු භාණ්ඩ හදාගන්න හිතේසි එකක් තමයි රූපය. ඊට පස්සේ අත්වාද උපාදානේ ආත්ම වශයෙන් බලන්ද ආත්ම දෘෂ්ටියට හිතේසි එකක් රූපේ. රූපේ ආත්මයි කියලා හිතනවා. එතකොට ආත්මයි කියලා හිතන ගතිය දෘෂ්ටිය තියෙන්නේ කොහෙද? හිතේ. ඒකට හිතේසි එකක් තමයි මොකද්ද? රූපය. ඒ වගේ. එතකොට සීලබ්බත උපාදානේ මේ විදිහට හිටියොත් මේ විසුද්ධියක් ලබා ගන්න පුළුවන්, පිරිසිදු වෙන්න පුළුවන් කියලා සීලයේ දැඩි වශයෙන් ගන්න උපකාරක දෙයක් රූපේ. එතකොට අනිතේ මොකක්ද? දිට්ඨි උපාදාන. සත්වයක් ඉන්නවා, සත්වයක් නැහැ කියලා, නැත්නම් රූපේ සත්වයක් ආත්මයක් කියලා දැඩිව ගන්න උපකාරයි රූපේ. එතකොට උපාදානයට හිත නිසා උපාදානීය කියලා කියනවා. අපි කියන්නේ ආදරණීය අම්මා කියලා. එතකොට ආදරේ තියෙන කගවද? අපි ගාව කෙනා ගාව. අපේ ආදරිත හිත කෙනෙක් තමයි අම්මා. ඒ වගේ. එතකොට අම්මා කියන තැන ආදරේ නෙමෙයි. ආදරේ තියෙන්නේ කෙනා කෙනා ගාව තමන්ගේ. එතකොට ඒ ආදරයට ගොදුරු වෙන දේ තමයි අම්මා. ඒ වගේ උපාදානයට ගොදුරු වෙන දේවල් තමයි උපාදානීය ධර්ම. ඒ වගේ උපාදානීය කියලා කියනවා. එතකොට තව තින්දව කෙලස් වල තියෙන කෘත්‍ය ටිකක් තියෙනවා, කටයුතු ටිකක්. ඒ කටයුතු ටික නිසා තමයි අපිට මේ ගොඩ යාගන්න බැරි. ඊට පස්සේ දැන් උපාදානීය කියලා කියන්නේ හැම වෙලාවෙම අපේ උපාදානයට පිටක් තියෙන නිසා, උපාදානයේ පතිත වෙන්න තැනක් තියෙන නිසා හැම වෙලෙම උපාදාන වෙනවා. රූපය, වේදනාව, සංඥාව, සංඛාර, විඥාන කියන මේ ධර්මතා උපාදානීයයි. උපාදානයට හිතයි. ඊට පස්සේ ඕග. ඕග කියලා කියන්නේ සැඩපහර. මේ රූපය අනුව හිත වැටෙන්න නොදී, කෙලෙස් ඇති වෙන්න නොදී ඉන්න කවුරුත් කැමති. නමුත් එහෙම ඉන්න බෑ. අර මහා සැඩපහරකට අහු වුණොත් එයා ගොඩ වෙන්න කැමති. ඒක ගහගෙන නොයනවට කැමති. නමුත් කැමති වුණාට ලැබෙන්නේ ගහගෙනම යනවා වගේ. මේ කාම ඕගේ කියලා කියන්නේ ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් දූ දරුවෝ කියලා ඕවම ඇසුරු කෙරුවාම ස්වභාවය තමයි ඒ විදිහටම අරමුණු ගැනෙනවා කියන සිද්ධාන්තයක් හිත ඒකටම යොදවනවා මිසක ඒකට අනුවම ගහගෙන යනවා මිසක මේ ඒකෙන් මිදිලා පවතින්න බෑ. එතකොට භව ඕග කියලා කියන්නේ කොච්චර සමහර විටක අපි කතා කරුවත් බාහිර තියෙන ධාතුවේ උපකාරයෙන් තමන් තුලයි මේ පෙනෙන ඇහෙන සිද්ධාන්තයන් වෙන්නේ බාහිර උපකාරයෙන් තමන් තුල කියලා කිව්වට නෑ බාහිර තියෙන දේවල්මයි කියන ගතියමයි පෙන්න. ඒකට අනුවමයි යන්නේ භව ඕගේ. එතකොට කාමෝග කියන්නේ නෑ ගයක් තියෙනවා දුරවල් තියෙනවා දැකුවහපු දේවල් තියෙනවා කියලා බාහිර තියෙන විදිහටම යොදවන ඒ අනුවමයි ගහගෙන යන්නේ. එතකොට භවෝග කියලා කියන්නේ බාහිර යමක් තියෙනවා කියන මට්ටමකමයි අපේ සිතින් කින් ඇති කරවන්නේ භවෝග. ඊට පස්සේ හරියට සත්වෙක් පුද්ගලයෙක් ආත්මයක් තියෙනවා කියන තැනකින්මයි අපිව මේ කටයුතු කරවන්නේ යොදවන්නේ. ඒකයි දිට්ඨි යෝග. අවිද්‍යා යෝග කියලා කියන්නේ අපි කාමය කියලා ගන්න තැන, සත්‍ය පුද්ගලෙක් කියලා ගන්න තැන, භවය කියලා පෙන්වන තැන මේ එකකවත් ඇත්ත පෙන්වන්නේ නැතුව නොපෙන්වන කවමත් මේ වේ යොදවන්න හේතුව. ඒක අවිද්‍යා යෝග ගහගෙන යනවා. ඊට යෝග කියන්නේ ඒකමයි දැන් මේ නතර වෙලා ඉන්න බෑ ඒ වටම අනුව ගහගෙන යන ගතියට ඕග කියනවා. තමන් තුල කුසලයක නතර කරවන් නැතුව මේ දේවල් අනුවම යොදවන ගතියට යෝග කියනවා. කාම යෝග, භව යෝග, ditthi යෝග, අවිද්‍යා යෝග කියලා යෝග කියන්නේ යොදවනවා. ගෙවල් දොරවල් යාන වාහන ඉදකඩ මෙව්ව තියෙනවමයි කියන තැනක මෙව්ව එක කටයුතු කළ යුතුයි කියන තැනකින්ම තමයි අපි යොදවන්නේ. ඔය යොදවන ගතිය තමයි යෝග. බාහිර දෙයක් තියෙනවමයි කියන තැනකින් තමයි අපි යොදවන්නේ. එහෙනම් යෝග. ඕකට කියනවා යෝග කියලා. එතකොට ඊට පස්සේ ආශ්‍රව. ආශ්‍රව කියන්නේ හුරු පුරුදු. දැන් අපිට හැම වෙලාවෙම දුක් දුම්නස ඇති වෙන්නේ මුළු ලෝකේටම ආශ්‍රව නිසා. දැන් අපි මෙහෙම කියමු කවදාවත්ම දැකලා නැති අලුතින්ම ස්ථානයකට අපි ගියොත් අපිට මේ පරිසරේ හරිය නැවුම් බවක් තියනවා නේද? දැන් නිතරම අපේ ගෙවල් දොරවල් දැකලා හුරු පුරුදු පරිසරේ ඇරෙන්න අලුතින් ස්ථානයකට ගියොත් ඒකේ නිකන් අපිට දුක් දුම්නස් වෙන මතකයක් නැහැ නිකන් හරිය ටිකක් හිතට දැනෙනවා නේද අලුත් නැවුම් බවක් තියනනේ. ඒ තමයි ආශ්‍රව නැහැ ඒ අරමුණ ඒකයි. එතකොට අද අපි මේ ගෙවල් දොරවල් මේ දන්නා පරිසරයක ඉන්නවා කියනකොට හොඳට දැනගන්න මේ ආශ්‍රවයක ඉන්නේ. ආශ්‍රව හඳුනා ගන්න තියෙන කෙටි ක්‍රමයක් ඒක. නැතිනම් මේ හැම මොහොතක්ම අපිට මේ දැන්ද හිතට තේරුනොත් කවදාවත් මේක ඉස්සෙල්ලා ගිහිල්ලා නැති ඉස්සෙල්ලාම අලුතෙන්ම තැනකට ආපු ගතියෙම තියෙනවනම් ඔන්න ඒ මට්ටම තමයි ආශ්‍රව නැතු වෙන්නේ. මේ ආරමුණ වලත් ආශ්‍රව නැහැ. නමුත් දන්නා හඳුනන පරිසරයක ඉන්නවා කියන හැඟීමත් එක්ක අපි ඉන්නවා කියලා කියන්නේ ඒ ආශ්‍රව. ආශ්‍රව නැති මනසක මේ ලක්ෂණය තමයි මොකද්ද? නැවුම් බව කියන එකක් තියෙනවා. ඒ කියන්නේ කවදාවත් මීට පෙර දැකලා නැති අත්දැකීමක් නැති තැනකට ගියාම ඉස්සෙල්ලාම හම්බ වෙනකොට තියෙන නැවුම් බවක් අර හිතට මුකුත් නිමි නැති ගතියක් තියෙන. අන්න ඒ ගතිය තමයි ආශ්‍රව නැති මට්ටම. අරමුණ ඒ අරමුණේ ආශ්‍රව නැහැ. ඒතර ප්‍රශ්නයක් ආවේ නැද්ද? ආශ්‍රව නැත්තම් ඒ අරමුණේදී ඒ මොහොතේදී රහත්ද කියලා හිතුනේ නැද්ද? ආශ්‍රව ඒ අරමුණේදී කාමාශ්‍රව බව ආශ්‍රව නැහැ. අවිද්‍යා ආශ්‍රවේ තියෙනවා ඒ අරමුණේ ඇතිවීම නැතිවීම නොදන්නාකම තියෙනවා. අවිද්‍යාශ්‍රය එතන යෙදිලා තියෙනවා. නමුත් කාමාශ්‍රය භවආශ්‍රය කියන එක නැහැ. ඒ හිඳයි එතන නිමිහෙම නැත්තේ. එතකොට මෙන්න මේ ඒක මෙහා කුමන හෝ පරිසරයක අපි ඉන්නකොට අපි දන්නා හඳුනන පිටසක් එක්ක ඉන්නවා, දන්නා හඳුනන පරිසරයක ඉන්නවා කියන ගතියෙන් දැනගන්න මේ ආශ්‍රය යෙදිලා තියෙන ඉති කියන එක. අලුත් නොවුනොත් පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නැති වෙනවා කියන තැනක ධර්මතාවයක් වුණොත් ආයේ ඒකට සම්බන්ධ අද්දකින් නැහැ. දන්නා හඳුනනකන් නැති වෙනවා. එතකොට ඒ කියන්නේ ජීවිතේ හැම වෙලාවෙම නැවුම් බවක් තියෙනවා. අලුත් මොහොතක්. එයාට දුක් විඳින්න පසුතැවිලි වෙන්න කිසිම කාරණා නැහැ ඒ අරමුණු වල. දැන් අපිට දුක් වෙන්න පසුතැවිලි වෙන්න වටපිටාව තියෙන මේ ආශ්‍රව මත. ඒකයි මුළු තුන් භවයේම මේ ආශ්‍රව නිසායි දුක් වෙන්නේ. කෙලෙස් නිසායි. එතකොට අන්න ඒ තැනින් දකින්න ඕනේ ඔන්න ඔය ගතියෙන් ආශ්‍රව. ආශ්‍රව නිසායි අපිට හොඳට කියන්න කරන්න පුළුවන් කමක් හම්බ වෙන්නේ. ඒ කියන්නේ දැන් මෙහෙම හිටියට අපිට හරියට දිවස් තියනවා වගේ. අපි දන්නවා දැන් මෙහෙම ඉඳි බිත්තියෙන් එහා පැත්තේ තියෙන ඒවා කාම්බර ගන්න ඕව ටිකත් ඔක්කොම පේනවා තේරෙනවා. මේ ආශ්‍රව සහිත මනසේ ස්වභාවය. එතකොට මෙන්න මේ වගේ කෙලෙස් කියනකොට අපි ගන්න අරමුණක එක අරමුණේ ওই ගති ටික තියෙනවා. දැන් මෙහෙම අරමුණක් බලනකොට තමන් තුළම පිහිටලා හිටින්නේ නැතුව බාහිර තියෙන්නේ කියලා යොදවන ගතියක් තියෙනවා මේකේ. එතකොට ඒ අනුවම ගහගෙන යන ඒ අනුවම යොමු කරන ගතියක් තියෙනවා යෝග. ඊට පස්සේ මේ අරමුණත් එක්ක කලින් සම්බන්ධ වෙච්ච අද්දගීම් තියෙනවා ආශ්‍රව. ඔන්න ඔය වගේ කාරණා රාශියක් අපිට තියෙන හින්දා තමයි මේ හැම අරමුණක්ම සත්පුද්ගල භාවයෙන් ගන්න පුළුවන් විදිහට හරියට කෙනෙක් ලෝකෙ ගන්නවා වගේ අඩු නැතුව පේන්නේ. එතකොට මේ කෙලෙස් ටික අඩු වුණා. ඒ කියන්නේ දැන් අපිට මේ පේන අරමුණ කියන තැන නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒක මේ හැපිලා ගැටලා තියෙන කෙලෙස් ටිකේ ප්‍රශ්න තියෙන්නේ, මේ ගති ටිකේ ප්‍රශ්න තියෙන්නේ. එතකොට කෙලෙස් කියනකොට ඒ ඔන්නෝ ගති ස්වභාවයන් ටික ඒ ගති ස්වභාවයන් ටික නුවණින්ම තමයි අපි ටික 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 නැති කරගන්නවා, නැති වෙන්නවා. ඉතින් ඕකට තමයි දැන් උපාදානීය කියලා කිව්වත්, ආශ්‍රව කියලා කිව්වත්, කෙලෙස් කියලා කිව්වත්, ඊට පස්සේ නීවරණ. නීවරණ කියලා කියන්නේ මොකද්ද? පවතින ඇත්ත. අපි කියමු මේ නැවුම් ස්වභාවයක් තියෙනවා. මේ නැවුම් ස්වභාවය පෙන්වන්නේ නැතුව, පවතින ස්වභාවය පෙන්වන්නේ තමන්ගේ මනසෙම ඉපදිලා තමන්ගේ මනසම හවුරාගෙන පවතින අරමුණු වලට කියන නීවරණ. අපි කියමු දැන් මේ අපේ කියන මේ ශරීරයේම පවතින යථා ස්වභාවය අසුබ වශයෙන් අපි බලන්න උත්සාහවත් වෙන්නකෝ. නමුත් පේන්නේ අපිට මේ මමමයි කියන තැනකින්මයි තේරෙන්නේ. ඔන්න ඒ කාරණාවෙන් දැනගන්න දැන් මේ වැස්මක් තියෙනවා. ඒ වැස්ම දැනගන්න නීවරණය. ඕක කාමච්ඡන්ද නීවරණ කියන එක. අන්න ඒ වගේ. එතකොට මෙතනදී ක්‍රම දෙකක් අපිට තියෙනවා. ලෝකයේ තියෙනවා ධර්මතා තුනක් විමුක්ති මුඛ කියලා, අනිත්‍ය දුක්ඛ අනාත්ම. මේ නිවන් දකින්න තියෙන දොරටු තුනක්. ලෝකය අනිත්‍ය හෝ දුක්ඛ හෝ අනාත්ම හෝ වශයෙන් දැක්කොත් තමයි නිවන් දකින්නේ. නිවන් දකින්නේ කියලා කියන්නේ හටගත් අරමුණ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන එක බැලුවත් නැතත් සිද්ධ වෙන්නේ අපිට. ඇත්තටම ස්කන්ධ නිරෝධය කියන එක සාක්ෂාත් කරන්න ඕන එකක් නෙසක ලබා ගන්න පුළුවන් එකක් නෙමෙයි. අපි කියන්නේ දැන් ওই වතුරකට එබුණාම අපේ ඡායාව පේනවා. අපි අහකට ගියාම ඒක ඉබේම නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙන බවද අපේ මනස සාක්ෂාත් වෙලා ඒකේ නිරුද්ධ වෙන බව අපිට පේනවා. අපිට පෙවුනත් නැතත් ඒක නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙන දේ නිරුද්ධ වෙනවා කියලා පේනවා අපිට. ඒ හින්දා අපහු කෙලෙස් නැහැ ඒකට යන්න. ඒ මට්ටමට ආවොත් අපේ මනස හැම දෙයක්ම දැකීමෙන් පස්සේ දැකපු දේ නිරුද්ධ වෙනවා අපි දැනගත්තත් නැතත්. ඒ ඇත්ත අපේ මනසේ හැපිලා හිටිනවා නම් නිරුද්ධ වෙනවා කියන එක. හැපිලා හිටිනවා නම් ඒ දේවල් හොයාගෙන යන්න ඒ දේවල් අරඹය හිතින් කින් කිරින් කෙරෙන්නේ අපිට. එතකොට ඒ ස්කන්ධ නිරෝධය සාක්ෂාත් වෙන්න අපිට ක්‍රම තුනක් තියෙන. ලෝකයේ අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් අපි දැක්කොත් තමයි ඔන්න ඔය ස්කන්ධ නිරෝධය සාක්ෂාත් වෙන්නේ. නිරෝධය සඳහා අපිට යමක් කරන්න බෑ. කරන්න පුළුවන් ලෝකයේ ඇත්ත ඇති හැටි දකින්න පුළුවන්. සම්මාදිට්ඨි දුක පිටසින් දකින්න පුළුවන්. එතකොට සමුදය දුරු වෙනවා. සමුදය දුරු වීම නිසාම නිරෝධය සාක්ෂාත් වෙනවා. ඒ විදිහට තියෙන්නේ. නිරෝධය කියන එක ගන්න පුළුවන් එකක් නෙමෙයි තව. අසංකතය කියන එක ගන්න පුළුවන් එකක් නෙමෙයි ලැබෙන්න ඕනේ වෙන්න ඕනේ එකක්. එතකොට ඒකයි දැන් හිතලා හරි අපි ශුන්‍යතාවයකට යමු වුණොත් ඒකද සංකතයි. ශුන්‍යත අරමුණු නිරුද්ධ වෙච්ච නිසා ශුන්‍යතාවය කියන එක ලැබෙන්න ඕනේ එකක්. එතකොට මෙතනදී අපි තේරුම් කරගන්න ඕන දේ තමයි මේ ලෝකය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් දකින්න ඕනේ. ලෝකයේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් දකින්ද තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ හැම පරයායකින්ම ක්‍රමයකින්ම තියෙන්නේ ওই ධර්මතාව තුනෙන් එක ක්‍රමයක් ප්‍රකට වෙන විදිහකට. ඒ හැම ධර්මතාවයකම ওইද කාරණා තුන තියෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණේ දැකීමේ හැකියාව තියෙන හැම ක්‍රමයකටම කිනා කිනාට අකු වෙන ක්‍රමවේදයක් වෙනස්. එතනදී අනාත්මයි කියනකොට අපි කියමු දැන් බාහිර අනාත්මය දැක්කට වැඩක් නැහැ. ආධ්‍යාත්මික පුද්ගල භවය තියෙනවනම් ආධ්‍යාත්මික පුද්ගල භව දැක්කට වැඩක් නැහැ. මේ අනාත්මය දැක්කට වැඩක් නැහැ. බාහිර පුද්ගල භව තියෙනවා. එතකොට ආධ්‍යාත්මික බාහිර කියන මේ ධර්මතා දෙකේම පුද්ගල භාවයේ සත්පුද්ගල හැඟීම් ඇතින විදිහට වෙන්න ඕනේ. එතකොට බාහිර අනිත්‍ය දැක්කට වැඩක් නැහැ. ආධ්‍යාත්මී නිත්‍ය භව තියෙනවා. ආධ්‍යාත්මී අනිත්‍ය භව බැලුවට වැඩක් නැහැ. බාහිර නිත්‍ය භව තියෙනවා. මේ දෙකේම ලැබෙන්න ඕනේ. බාහිර දුක් බව වැළුවට වැඩක් නැහැ. ආධ්‍යාත්මික සැප බව තියෙනවා නะ. ආධ්‍යාත්මිකයේ දුක් බව දැක්කට වැඩක් නැහැ. බාහිරේ සැප බව තියෙනවා. මේ දෙකේම තියෙන්න ඕනේ. අපි ගොඩක් දුරට දක්ෂයි සමහර දුක ගැන අනු බලන කිනා බාහිර දේවල් ගැන ටිකක් හිතනවා. නමුත් මේ පැත්තට අවධානය නැහැ. මෙහෙන් ගිලා බහැලා යට. ඒ එයත් මේක කෙලවරකටපත් වෙන්නේ නැහැ. විසඳෙන්නේ නැහැ. සමහරට බාහිර අරමුණු වල අනිත්‍ය ගැන අපි ටිකක් දක්ෂ වෙනවා. ආධ්‍යාත්මික අරමුණු වල අනිත්‍ය දකින්නවා කියන සිද්ධිය ගැන අදක්ෂයි අපි. ඒකේ ක්‍රියාපයින්. එතකොට ඒත් අනිත්‍ය දෙන්නේ නැහැ. එතකොට බාහිර ධර්මයන්ගේ අනාත්ම ස්වභාවයට බලන සත්පුද්ගල නොවන ස්වභාවයට බලන්න අපි උත්සාහවත් වෙනවා. ආධ්‍යාත්මික ධර්මයේ ආත්ම දෘෂ්ටිය හිටිනවා. කෙනෙක් අනිත් පැත්ත ගන්නවා. මේ ශරීරයේම හිත තියාගෙන මේක දුක බව බලනවා. එයාට බාහිරේ හිත දැස ගන්නවා සපයි කියන්නේ. බාහිරේ දුකයි කියන එක අනිත්‍යයි කියන එක බලන්න දුකයි කියන එක බලන්න ආධ්‍යාත්මික අනිත්‍යයි කියන එක බලන්න දුකයි කියන එක බලන්න අනාත්මයි කියන එක බලන්න හිත යොමු කරනවා. බාහිරය ගැන හිතන්නේ දැන් ගොඩක් දුරට භවනා කරන කෙනෙකුට ලෝකේ කෙනෙකුට වෙනවා මේ දෙපැත්තට වෙන්නේ. අද ලෝකේ කෙනෙකුට ලෝකේ දහමක් භවනා නොකරන කෙනෙකුට වෙන්නේ සාමාන්‍යයෙන් බාහිර දේවල් ගත්තාම බාහිර දේවල් වල තියෙන ඒ කියන්නේ යම් මට්ටමක බොහෝ දෙනෙකුට වෙන්නේ බාහිර දේවල් වල තියෙන කැඩෙන බිඳෙන බව දකින්න පුළුවන්. සත්පුද්ගල නොවන ස්වභාවය වාලන්න පුළුවන්. මෙහි ආධ්‍යාත්මී හිත දැස ගන්නවා. මෙහි තියෙන එකෙන් ඈතර වෙන්න බෑ. ඊගාවට භවනා කරන්න හදන කෙනෙකුට ගොඩක් දෙනෙකුට ඊගාවට වෙන්න පුළුවන්. දැන් මේ රූපය අරමුණු කරගෙන එක තැනකට වෙලා ඉඳගෙන නාම රූප බලනවා, රූප කලා බිඳි බිඳි යනවා, මේ වගේ තැනකින් අනිත්‍ය නැත්තම් දුක අනාත්ම කියලා මේ කය ගවේෂණය කරගෙන යනවා. නමුත් දකින ආහන දැනෙන මේ අරමුණු පරිහරණයේදී ඇතිවෙන මේ බාහිරයට හිත යොමු වෙන්නේ නැහැ. ඒවා දකින්න බෑ. ඉතින් මෙතනදී හැම වෙලාවෙම එක ක්‍රමයක් ගත්තහම අනිත්‍ය බලනවා නම් ඒ අනිත්‍ය බලනකොට ආධ්‍යාත්මික බාහිර කියන ධර්මතා දෙකටම මෙහෙවලා බැලුවොත් තමයි මේ ධර්මතාවය වැඩෙන්නේ. නැතිනම් එක පැත්තකින් බේරෙන්න හදනවා අනිත් පැත්තේ දිලා බහැලා අනිත් පැත්තේ එරිලා ඒ පැත්ත එක කකු මඩේ එක කකුලක් බේරගන්න මඩේ එක කකුලකට බර දීලා අනිත් කකුල ඔස්සනකොට මේ කකුල එරිලා ඊට පස්සේ මොකද කරන්නේ දැන් අර උඩට ආපු කකුල අපහු බිමින් තියලා අනිත් එක ගලවන්න උත්සාහවත් වෙනකොට ඒක ගලව ගන්නකොට මේ කේරිලා මේ කකුල් දෙකම මඩෙන් ගොඩට ගන්න දක්ෂ නැහැ අපි. එතකොට ඒ වගේ ආධ්‍යාත්මිකත් බාහිරත් කියන ධර්මතා දෙක අපි කරන්නේ හැම වෙලාවකම එක පැත්තක හිටගෙන. ඒ නිසා අපිට යම් දහම් සම්මර්ෂණයක් කරද්දී ඒ නුවණ ඒ විදිහටම ඊට පස්සේ ආධ්‍යාත්මිකව තරගෙන ආ යුතුයි. ආධ්‍යාත්මිකලුත් ඒ විදිහටම ඒ නුවණ බාහිර ධර්මයන්ගෙන් මනස ගෙනිය යුතුයි. එහෙම නැති වුණොත් මේ මඩෙන් ගොඩ යන්න බෑ. ඒ වගේ අපි නිකමට කියමු දැන් මේ කාරණාවල ස්වභාවය ගන්න දැන් බුදුරජාණන් අපි කියන දැන් කාම ඊය ගත්තාම අපිට මේ රූපයේ පිරිසිඳ දැක්කොත් බුදුරජාණන් වහන්සේ ඒකයි දේශනා කරන්නේ රූපයේ පිරිසිඳ දැක්කනම් අනාගාමී වෙන්න පුළුවන් කාම භූමියෙන් ඈතර වෙන්න පුළුවන් අනිත් නාම ධර්ම ඕනේ නැහැ රූපය කියන එක හරියට පිරිසිඳ දැක්කොත් ඒ කියන්නේ කාම තණ්හාව නැති වෙනවා කාම ඕගෙන් මිදෙනවා කාම යෝගෙන් මිදෙනවා කාම ඡන්දයෙන් මිදෙනවා කාම තණ්හාවෙන් මිදෙනවා කාම ආශ්‍රයෙන් මිදෙනවා ඒ කාම රාග අනුසයෙන් මිදෙනවා මේ ඔක්කොම ටික වෙනවා රූපේ පිරිසෙන් දැක්කොත් මොකද කාමය කියන එක අපිට හඳුනා ගන්න පුළුවන් තත්වයකටපත් වෙන්න ඕනේ කාමා භික්කවේ වේදිතබ්බා කියලා මහයින් කාමයේ දත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කාමාන නිදාන සම්භව වේදිතබ්බ කාමයන්ගේ නිදානයේ දත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතකොට කාමය කියන කාරණාව තේරුම් කරගත්ත කෙනාටයි කාමෙන් ඈතර වෙන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද? දැන් පෙන්නලා පංචමේ වික්‍රේ කාම ගුණ. මහණෙනි මේ කාම ගුණ පහක් තියෙනවා. මොනවද? ප්‍රිය වූ, මනාප වූ, මනවඩන රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ. මෙන්න මේවා පංචකාම ගුණ. හැබැයි මේ පංචකාම ගුණ අපිට නෙමෙයි. කාටද? ආර්ය විනේ මේ පංචකාම ගුණ කියලා කියන අපිට ඕ පංචකාමෙමයි. අපේ කාම ගුණ නෙමෙයිනේ. අපිට මේ ගෙවල් දරවල්ම මිසක, දූ දරුවෝ මිසක, මිල මුදල්ම මිසක අපිට ඕව කාම ගුණ හිම නෙමෙයි. ඒව කෙලින්ම අපිට කාමමයි. බුදුරජාණන් වහන්සේ දැන් මේ ධර්ම දේශනා කරන්නේ පංචමේ වික්‍රේ කාම ගුණ. මේ කාම ගුණ පහක් තියෙනවා. එතකොට නේතේ කාම යാനി චිත්‍රාණි ලෝකේ. මෙන්න මේ චිත්‍ර ලෝකේ කාමේ නෙමෙයි. මොන හොඳට පෙන්නනවා. සංකප්ප රාගෝ පුරුෂස්ස කාම. කාමේ කියන්නේ මොකද්ද? සංකල්පනා වශයෙන් පුද්ගලයා තුල උපදින සංකල්පනාවයි කාමේ කියලා කියන්නේ. සංකප්පෝ කාමෝ රාගෝ කාමෝ සංකප්ප රාගෝ කාම සංකල්පයත් පුද්ගලයාගේ කාමයක් රාගයත් පුද්ගලයාගේ කාමයක් සංකල්ප රාගයත් කාමයක් එතකොට කාම ආශ්‍රවය කාම ඕග කාම යෝග කාම උපාදානය කාම තණ්හා කියලා මේ කාම ලෝකයක් හැදිලා තියෙන්නේ කාමයේ කියන එක මනසෙන්නම් කාම ලෝකයේ හැදිලා තියෙන්න බෑ බාහිර කාම ලෝකයේ බාහිරේද උපකාර ඇතුව තමන් තුළද තියෙන ධර්මතා කාමයේ කියන කාරණාවයි දෙක එකට එකතු වෙලා බාහිර තියෙන ධාතුවයි තමන් තුළ තියෙන කාමය ගුණයයි කාමයයි කියන දෙක එකතු වෙලා කාම ලෝකය ඇදිලා තියෙනවා. එතකොට මේ කාමය කියන එක අපි පිළිසඳ දැක්කොත් අපි ඕකදී මම මෙහෙම කාරණාවක් කියනවා දැන් අපි කියමු ඕක නිකන් ඇහැට පේන අපි රූපයක් ගත්තොත් විත්‍රියේ අඳින අපි විශාල චිත්‍රයක් කවුරු හරි කෙනෙක් දැන් ඇහෙන් බලන්ද ඇහෙන් බැලුවොත් අපිට මේක තින්ත නොයෙක් විදිහේ තින්ත උපයෝගී කරගෙන බිත්තියක ඇඳපු චිත්‍රයක් නේද? බිත්තිය ඇඳපු චිත්‍රයක්. දැන් චිත්‍රයේ චිත්‍රයේ මිසක ආය ඔය තුල කිසිම දෙයක් නැහැ. දැන් ඔය චිත්‍රයේ ඇතුලේ අපිට පේනවනම් ආ කෝපයක් තියෙනවා, ගහක් තියෙනවා, මිනිස්සෙක් ඉඳගෙන ඉන්නවා කියලා. දැන් ලෝකේ චිත්‍රයක් තියෙන තැනක ඒක ඇතුලේ, ඒ චිත්‍රයේ ඇතුලේ කෝප, මිනිස්සු, ගෙවල්, දොරවල් දකින්නේ අපි. දැන් ඒක ඇතුලේ කෝප, ගෙවල්, දොරවල් තියෙනවද? චිත්‍රනේ. නමුත් අපිට වැයිද ඒක ඇතුලේ මිනිස්සෙක්, ගෙයක්, කන්දක්, කන්දට එහා පැත්තෙන් ඉරපායගෙන එනවා, එතකොට කුරුල්ලෝ ටිකක් අහසේ යනවා කියලා බලන්න වෙයිද? පුළුවන්. දැන් චිත්‍රය ඇතුලේ කොහොමද ඔය වගේ සම්පූර්ණ අලංකාර ගමක් හැදුවේ? දැන් මේ බාහිරෙන් බලන්න හොඳට චිත්‍රය විතරමනේ. දැන් චිත්‍රයේ තුල නොයෙක් විදිහ අලංකාර ගමක් හැදුවා නම් ඒ ගමේ අඩු නෑ. ගෙවල් තියෙනවා, ගස් තියෙනවා, කුරුල්ලු ඉගිලෙනවා, ආහස තියෙනවා, වතුර තියෙනවා, ලින් තියෙනවා කියලා මේ ඔක්කොම සංකප්පෙන් හදාගත්ත කාම භාණ්ඩ නෙමෙයිද අපි? දැන් අර චිත්‍රයමයි. චිත්‍රය ඇතුලේ ආයිරවල්, හඳවල්, කුරුල්ලු මොකවත් නැහැ. සංකල්පනාවෙන් තමයි දැන් අපි ඔක්කොම මුළු නගරයක්ම ගමක්ම හදලා තියෙන්නේ. එතකොට ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සංකප්ප නේතේ කාමා යാനി චිත්‍රාණ ලෝකේ චිත්‍රේ කාමේ නෙමෙයි. දැන් ඔක චිත්‍රේ සංකප්ප රාගෝ පුරුෂස කාමෝ. ඒ චිත්‍රයට ඇලීම් වශයෙන් නැඹුරු වෙලා පුරුෂයා තුල කරන කල්පනාවයි කාමේ. දැන් අපි තමයි ඕක ඇතුලේ බහණ්ඩ දකින්නේ. අන්න ගයක්, අන්න කෝපයක්, ගහක්, මිනිසෙක් කියලා. ඒ වගේ දැන් මේ ඇහැට පේන මට්ටමට ගත්තහම මේද චිත්‍රයක්. මම හැමදාම කියන්නේ මේ මොහොතේම මේ සටහන අපිට කැමරා කාචයකට ගන්න පුළුවන් වුණොත්, මේ මට්ටමකටම ලොකු කරලා මේක ගහන්න පුළුවන් වුණොත් චිත්‍රය. ඒ චිත්‍රෙමයි මේ. ඒ චිත්‍රයේ ඇතුලේ අර බිත්තියේ තියෙන චිත්‍රයේ ඇතුලේ ගහක්, බිත්තියේ තියෙන චිත්‍රයේ ඇතුලේ මිනිස්සේ, බිත්තියේ තියෙන චිත්‍රයේ ඇතුලේ කන්දක්, ඉරක් දකිනවා වගේ කිසිම වෙනසක් නැතුව මේ පේන චිත්‍රයේ ඇතුලේ අපි මිනිස්සෙක් දකිනවා, පුද්ගලයෙක් දකිනවා, කෝපයක් දකිනවා, මල්වට්ටියක් දකිනවා මේ චිත්‍රය ඇතුලේ. එතකොට මේ ඔක්කොම ටික සංකල්පනා වශයෙන් අපි ඇති කරගත්ත කාමය. දැන් කාමය තිබුණාම ඔයිට බැඳිලා තියෙනවා කාමච්ඡන්දය. දැන් ඒ දකින කෝප්පෙට කැමති, ඒ මිනිස්යන්ට කැමති. කාම රාගය තියෙනවා දැන් ඒකේ, ඒ මිනිස්යන්ට ආදරේ, ඒ මිනිස්යා හොඳයි. ඊට පස්සේ කාම තණ්හාව තියෙනවා. ඊට පස්සේ කාම ඕගේ තියෙනවා, මෙහෙම කෙනෙක් ඉන්නවා, මෙහෙම මල්වට්ටියක් තියෙනවා කියලා කාමය එක්ක අර ගති ටික ඔක්කොම බැඳිලා තියෙන්නේ. දැන් කාම තණ්හා, කාමෝග, මේ කාරණා ටික ඔක්කොම දැන් බැඳිලා තියෙන මොකක් එක්කද? කාමය එක්ක. යම් කිසි කෙනෙකුට තේරුනොත් චිත්‍රයේ චිත්‍රයක් හැටියට දකින්න, දැන් යාට චිත්‍රය ඇතුලේ කාම භාණ්ඩ නොදැක්කොත් කාම තණ්හාව තියෙයිද? කාම චිත්‍රය ඇතුලේ කාම භාණ්ඩ තියෙනවද? කෝප, ගෙවල් තියෙනවද? නැහැ. හිත සම්පූර්ණ මෙහෙවලා, ඒ කියන්නේ ආශ්‍රව වලට ඉඳ දෙන්නේ නැතුව. ආශ්‍රව වලට කියන්නේ චිත්‍රය ඇතුලේ කෝපයක් දකින්ද ඉඳ තියන් නැතුව මොන හැදයකට මොන විදිහට පුරුණත් මේක චිත්‍රනේ කියලා සම්පූර්ණ හිත නමනවා නම් ඊට ඒ චිත්‍රය ඇතුලේ කෝපයක් නොදකිනවා නම් කෝපයකට තණ්හාව යෙදෙයිද? නැහැ. එතකොට දැන් කෝපේ තමයි අපිට තියෙන මොකද්ද? කාම භාණ්ඩයක්. කාම භාණ්ඩ. එතකොට කෝපයකට තණ්හා කරනවා කියනකොට මොකද්ද දැන් තියෙන්නේ? කාම තණ්හාව. කෝපේ දැඩිව ගන්නකොට මොකද වෙන්නේ? කාම උපාදානයි. එතකොට කෝපය කියන තැනින්ම නම් කටයුතු වෙන්නේ කාම ඕගය. කෝපය කියන කාරණාව අරඹයව නම් කතා කරන්න අපි යොදවන්නේ කාම යෝගය. දැන් මේ කාමයේ එක තියෙන gati ටික ඔක්කොම තියෙනවා. ඕව නොවි තියෙද කෝපේ දැක්කොත් වෙනවා. අපිට දැන් කෝපය ගැන හිතන්න පුළුවන්, කියන්න පුළුවන්, කරන්න පුළුවන්. දැන් කර්ම. කාම භවයේ උප්පත්ති පිටපතට කර්ම. එතකොට මේ කෙලෙස් මේ කර්ම එකකට ඔක්කොටම ඉඩ තියෙන්නේ මොකක් නිසාද? කාමේ නිසායි. කාමයේ කියන එක ඉඩ තියෙන්නේ, කාමයේ කියන එකට ඉඩ තියෙන්නේ මොකද්ද? ඇත්ත ඇති හිටින දෙකෙන්. අපි ගියමු චිත්‍රයේ, චිත්‍රයක් හැටියට දකින්න පුළුවන් නම්. ඒකයි දැන් රූපයේ පිටසෙන් දැක්කොත් අනාගාමී කියලා කිව්වේ. අපිට පුළුවන් නම් චිත්‍රයේ චිත්‍රයක් හැටියට දකින්න හිත තියන්න මේ ඇහැට පේන්නේ වර්ණ සතහනක් කියලා. වර්ණ සතහනේ ඒ බිත්තියේ මොන විදිහට හැඩසටහන් තිබ්බත් ඔය එකකින්වත් අපිට පරිහරණය කරන්න පුළුවන්ද බලන්න. එකකින්වත් වැඩක් ගන්න පුළුවන්ද කියලා බලන්න. නමක් කිව්වත් ඒක නාම මාත්‍රයක් මිසක එයක් චුට්ටක්ක් දන්නව ඒකෙන් සැප දුකින්ද හැකිද අපිට? සැප දුකින්ද බෑ. මේ පේන අදාපි සැප දුක් විඳින්න පුළුවන් කියලා හිතන මේ මට්ටමේදී යම් දවසක අපිට නොවන ආවොත් මේ චිත්‍රය තුල කිසිම දෙයකින් සැප දුක් විඳින්න බෑ කියලා. සැප දුක් විඳින්න බෑ කියලා එදාටයි අපිට මෙන්න මේ ලෝකයේ, මේ ලෝකයේ කියන එක ගැන තියෙන තණ්හාව කියන එක අතහැරෙන්නේ. එතකොට ඔන්න ඔය විදිහට බාහිර දැක්කොත් බැලුවොත් ඒ සිද්ධියම අපි ගෙනියන්නේ ඊට පස්සේ. දැන් මෙහෙම නෝ තමන් කියලා තේරෙනකොටම තමන් කියලා තේරෙන මේ සිද්ධියත් අපි දකින්න ඕනේ මොකද්ද? මේද චිත්‍රය. මේ චිත්‍රය තුළ තැත්ත වෙලා මම කියලා මේ ආධ්‍යාත්මික බාහිර දෙපැත්තම මේ විදිහට හාත්පසක අහු වුණොත් එයාට ඉබේමයි මේ ලෝකේ හැම අරමුණකම අනාත්ම ස්වභාවය පිටන්නේ. එහෙම නැතිනම් මේ විදිහට ආධ්‍යාත්මික බාහිර අරමුණු වල මේ ඇත්ත දකින්න පුළුවන් වුණොත් අන්න එතකොට දකින දේ දැකීමෙන් පස්සේ නැති වෙනවා කියලා අනිත්‍ය පෙනේ. එතකොට යම් කිසි කෙනෙක් මේ අනාත්ම මේ චිත්‍රයක් හැටියට නොදන්නාකම නිසා චිත්‍රය තුල ආත්ම භාවය ඇති කරගෙන ජරා මරණ දුක් විඳින ධර්මතාවය දැක්කොත් මේ හැම කාම භණ්ඩයක් නිසාම ලැබෙන දුක කියන එක තේරෙයි. ඇයි අපිට අන්තිමට තේරෙන්නේ මේ චිත්‍රයේ චිත්‍රයක් හැටියට නොදක කාම වස්තු හැටියට දැක්කහම චිත්‍රය වෙනස් වෙන දවසට අපිට පේන්නේ චිත්‍රය වෙනස් වෙනවා කියලා නෙමෙයි. අර කාම එය මත ඇති කරගත සංයෝජනින් යුක්තව අපිට පේන්නේ. කෝපේ නැති වෙනවා. ගහ කැඩෙනවා. පුද්ගලයා මැරෙනවා කියලා පේන්නේ. ඒ හැම අරමුණක් ගානම අපිට දුක එන්න පුළුවන්. දුක. එතකොට මෙන්න මේ ඇත්ත දැක්කොත් අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන්. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පස්සති අත නිබ්බිදි දුක්ඛේ සමුදෝසති. අන්න එදාටයි මේ දුකේ කලකිරෙන්නේ, මේ ලෝකේ කලකිරෙන්නේ. මෙන්න මේකයි නිවනට මඟ. ඔන්න ඔය මට්ටමට ගත්තොත්, ඔය මට්ටමට දකින්න පුළුවන් නම් අපිට මේ ස්කන්ධ නිරෝධය සාක්ෂාත් වෙන්නේ ඉදේමයි. නමුත් දැන් ඔය ඇත්ත අපි ඉගෙන ගන්නවා. ඉගෙන ගත්තට දැනගත්තට ආශ්‍රව වැඩි කියලා කියන්නේ කෙලස් ටික වැඩි. මොකද්ද? චිත්‍රයේ චිත්‍රයක් බව නොදක චිත්‍රය හරියට මේ සිත්තරෙක් වගේ මනාකොට චිත්‍ර අඳින සිත්තරෙක් ඇඳලා වගේ අපි හිතෙන් කාම බාණ්ඩ හදනවා. එතකොට චිත්‍රයේ චිත්‍රයක් හැටියට නොදකින්කොටම අවිද්‍යාව. ආශ්‍රව කියලා කියන්නේ අර චිත්‍රයේ ඇතුලේ එක එක දේවල් තීරණය කරපු ගති ඉදිරිපත් වෙනවා. ආ මේ මිනිස්සෙක් නේ, මේ කෝපයක් නේ, මේ ගහක් නේ කියලා ආශ්‍රව යෙදෙනවා. ඒ ආශ්‍රව කියන කාරණාවත් එක්කම ඒක ඇත්තමයි කියලා ස්ථීර කරන ඔය සමිතියකට ගියාම කෙනෙක් යෝජනා කරනවා, තව කෙනෙක් ඒක ස්ථීර කරනවා. ඒ වගේ කෙලෙස් වලත් මේ කෘත්‍ය දෙක තුනක් තියෙනවා. ආශ්‍රව වලින් කෝපය කියනකොට ඕග වලින් ග්‍රන්ථ වලින් ස්ථීර කරන ඇත්තම තමයි හරි කියලා. එතකොට දැන් ඉතින් ඒක සම්මතම වෙනවා. ඒ වගේ අපිට මේ ඇත්ත නොදකින්නවා කියන ධර්මතාවයේ ඉදිරිපත් වෙනකොටම පෙරපසු නැතුව එක හිතකම ඇත්ත නොදකින්නවා මිනිස්සෙක් දකින්නවා කියන සිද්ධිය කළා. එතකොට දැන් ඒ සිද්ධියත් එක්ක අර කියපු කෙලෙස් ටික ඔක්කොම තියෙනවා. එතකොට ඉබේමයි මේ ලෝකේ උපාදාන වෙලා තියෙන්නේ අපි. ඔය විදිහට ජීවත් වෙන ජීවිතේ පුරාවටම අරමුණු එක්ක බද්ධව ජීවත් වෙන අපි අන්තිමට මුළු ජීවිතේ පුරාවටම එකතු කරලා තින්නේ හදලා තියෙන එක දෙයයි, භවය විතරයි. මොන විදිහේ තරාතිරමකින් දුප්පත් වේවා, පොහොසත් වේවා, නුවණැත්තේ වේවා, මෝඩ වේවා, ධනවත් වේවා, නිර්ධන වේවා, මොන ක්‍රමයකට වුණත් හොඳට වේවා නරකට වේවා මොන ක්‍රමයකට ජීවත් වෙන කෙනා වුණත් ඔය ඔක්කොම මුළු ජීවිතේ පුරාවටම අන්තිමට කරලා තියෙන එක දෙයයි මොකද්ද? භවය හදලා තියෙනවා. ඔක්කොම අතරන මොහොත වෙනකොට තමන්ට ආපහු ප්‍රතිසන්දි වශයෙන් යන්න වටපිටාව හැදෙන විදිහට කටයුතු කළ ඇති. අපි මේ බොහෝම දුක් මහන්සියෙන් ජීවත් වෙනවා කියලා අන්තිමට මේ කරලා තියෙන්නේ මොකද්ද? හැම කෙනෙක්ම භවයේ හැදෙන විදිහට කටයුතු කරන එක. එතකොට යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මේ භව තේරුම් ගන්න, අර අපි උදේ කතා කළ පරියායේ භවය කියන එක තිබුණු ජාති ජරා මරණ වෙනවම නම් භවය කියන එක නැති වෙන්නේ උපාදාන කියලා නැත්තම්. එතකොට උපාදානයේ කාම උපාදානය අතහැරෙන්න ඕනේ නේද? ditthi උපාදානය අතහැරෙන්න ඕනේ. එහෙනම් ගෙවල් දොරවල් මිනිස්සු මේවා කියන ඒවා සත්ත්ව පුද්ගල මේ ටික අතහැරෙන්න ඕනේ අපිට. එහෙම අතහැරෙන්න නම් අපි මොකද කරන්නේ? අපි කිව්ව චිත්‍රය හැටියට දැක්කා. දැන් චිත්‍රය චිත්‍ති තාප්පේ ඇඳලා තියෙන චිත්‍රය හැටියට දැකපු නිසා ඒක අපි කෝප්ප කියලා අහුවෙන්නේ නැහැ මොකද? ගහක් කියලා ගණ්ඩ යන්නේ අහුවෙන්නේ නැහැ තදව. හැබැයි තා චිත්‍රයේ බව මතක් කරගන්න බැරි වෙන හැම වෙලාවකම තාප්පේ ඇතුළේ තියෙන චිත්‍රය තුල අපිට ලබා දීලා ඇති මොනවද? කාම භාණ්ඩ නේද? චිත්‍රය කියලා අපිට නොපෙනෙන හැම මොහොතකම ඒ තුලින් අපිට ඇලින් ගැටින් දෙක ඇති කරලමයි තියෙන්නේ. චිත්‍රයේ චිත්‍රයේ බව මතක් වෙන හැම මොහොතකම ටික ටික හරි, තාම එකපාරට බැලුවම ටික ටික හරි මේක ඇත්තටම ගහක් කියන එක අඩු කරලා ඇති. චිත්‍රයේ බව තේරෙනකොට නොතේරෙන හැම මොහොතකටම ඇත්තටම ගහක් කෝපයක් මිනිස්සෙක් කළා ඇති. චිත්‍රයක් කියලා බලන හැම මොහොතකම අර පෙනෙන ගතිය අඩු වෙනවා. ඔහොම ගිහිල්ලා ගිහිල්ලා චිත්‍රයක්මයි කියලා සැක නැතුව පිටිලා හිටන තරකට එනවා. අන්න එදාට මේ අනුවගේ කාම උපාදානේ, ඒ අත්වාද උපාදාන, ditthi උපාදාන සැක නැහැ ඒකෙදි. මේ ටික ඉබේමයි අතහැරෙන්නේ. එතකොට ඒ මට්ටමේදී අරමුණු නිරෝධි සාක්ෂාත් වෙනවා, භවයේ හිටින්නේ. එතකොට ජරා මරණ නැහැ. ඔන්න ඔය මට්ටමට තමයි අපේ මනස ගන්න ඕනේ. ඒ කියන්නේ උපාදාන නැති වෙන්නේ. උපාදාන නැති වෙන්න නම් රූපය පිරිසෙන් දකින්න ඕනේ. රූපය කියනකොට ඇහැට පෙනෙන්නේ රූපයක් විතරයි. කනට ඇහෙන්නේ ශබ්ද මාත්‍රයක් විතරයි. ශබ්දේ කිව්වහම මොකද්ද? ඒ ශබ්දයේදී අපිට කිසියම් දෙයක කිසියම් කෙනෙක්ගේ ශබ්දයක් ඇහෙන්න බෑ. කිසියම් දෙයක කිසියම් කෙනෙක්ගේ ශබ්දයක් ඇහෙනවා නම් දැන් ශබ්දයේ ආරම්භය කාම උපාදානේ තියෙනවා. අපි මෙහෙම පරීක්ෂණයක් කළොත් කවුරු හරි වචනය මේ මහත්තයා මොන හරි දෙයක් කිව්වහම අපිට ඒක තේරෙනවා. දැන් ඔය කතා කරපු සද්දේ තුල තියෙන දේ නම් මට තේරුණේ. ඔය වචනේ ඔය සද්දේම ඇහි වෙන පිරිසක කෙනෙක් අවිලා මෙතන හිටියෝ. එයාටත් ඒ සද්දේම ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා. මටත් ඒ සද්දේම ඇහෙනවා. ඇයි එයාට තේරුනේ නැත්තේ? දැන් ඔය කතා කරන අර්ථයේ තේරෙන ගතිය සද්දේ තුල තිබුණේ කරන් තේරෙන්නේ. ඉංග්‍රීසි ජාතික කෙනෙක් හිටියා කියන්නකෝ, ජපන් ජාතික කෙනෙක් හිටියා කියන්නකෝ, දැන් මාත් හිටියා. දැන් මෙයා මේ මහතකෝ මම පාරට යනවා කියලා කිව්වා කියන්නකෝ. දැන් අපිට හිතෙන්නේ සද්දේ කියන්නේ මම පාරට යනවා කියලා කියපු ටික කියලා. නමුත් සද්දේ කියන එක හිතට වැටෙන දේ ඇඳන් නැතුව බලන්න. එතකොට තමයි ඒක චිත්‍රය වෙන්නේ. අර චිත්‍රය ඇතුළේදී ඇත්ත වෙලා තමයි පාරක් තේරෙන්නේ අපිට. දැන් අර ඉංග්‍රීසි ජාතිකයා හෝ ජපන් ජාතික කෙනාට අර සද්ද ඇහුණද නැද්ද? ඇහුණා. එයාට සෝත විඥානේ උපදින්න ඇද්ද නැද්ද? උපදින්න ඇති. අපිටත් උපන්. ඇයි එයාට අරක තේරුනේ නැත්තේ? එහෙනම් ඒක ඒ සද්දේ අනුසාරයෙන් සිහි කරගත් අතුරු කාරණාවක් මිසක සද්දේයි සිද්ධියක් නෙමෙයි. එයාට ඒ කාරණේ සිහි කරගන්න නැත්නම් ඒක තමයි ආශ්‍රව නැහැ සද්දේ හරිය එයාට. එයාට සිහි කරගන්න සිද්ධියක් නැති හින්දා එයාට සිහි වුන්නේ නැහැ. එතකොට මම මේ කිව්වේ සද්දෙට නෙමෙයි මා. සද්දේ කියන එකට අපි හිතාගෙන ඉන්නේ මේ කතා කරන වචනයක් ඇහෙනකොට ඒ තුලින් තේරෙන ගතියෙන්මයි සද්දේ කියලා. සද්දේ අනිකක් ඒ අනුසාරයෙන් සිහි කරගන්නේ කානිකා. සිහි කරගන්න සිද්ධාන්තයේ කෙලෙස් නෙමෙයි. මම පාර්ට් යනවා කියලා කියනකොට ඇහුන එක වෙනම එක, සිහි කරගන්න එක දැනගන්න එක වෙනම එක. දැනගන්න ගතිය කෙලෙසයක් නෙමෙයි. දැනගන්න ගතිය මනස පිළිබඳ වූවක් කියන නුවණ තිබුණා. නුවණ නැති වුණොත් මේ සිද්ධිය අපි සද්දයට බඳිනවා. ඒක ඒකේ දෝෂය. එතකොට ඒකයි මොකද ඇහැට පේනවා වගේම මේ සද්දේ තුලින්ද ලෝකේ මවන්න පුළුවන්. හොඳට බලන්න ලෝකය කියන එක ඇහැට පෙනුණු පැන අපි හිතාගන්නේ මෙහි තියෙන ලෝකයක් හම්බ වුණා කියලා. නැහැ වර්ණ සටහනක් කියන තැන ලෝකේ අපි මවාගන්නේ. ওই සිද්ධියම මම ලස්සන කතාවක් දැන් කිව්වොත් කතන්දරයක්. සද්ද මාත්‍රයක් විතරයි තියෙන්නේ. බොහොම ලස්සන උයනක් තියෙන උයනක් මැද මාලිගාවක් තියෙන රජ කෙනෙක් ගැන කතාවක් කිව්වොත් ඕගලන්ට ලස්සන චිත්‍රයක් ලෝකයක් ඕක හැදෙන්නේ නැති වෙයිද? මේ සද්දේ තුල තිබුණාද අපි කියමු මේ ටිකම මම වෙන ජාතිකයෙක් ළඟ තියාගෙන කිව්වොත් සද්දයයි නැවෙන්න විදිහක් නැහැ. එතකොට දැන් කාමය කියන එක නැවෙන්න සද්දේ උපකාර වෙලා දැන් මේ සද්දේ අනුසාරයෙන් ලෝකේ මවාගෙන තියෙන්නේ කොහෙද? හිතේ. එතකොට ඔන්න කාමයේ නැමැති ලෝකය මේ සද්දේ නිසා බොහොම අලංකාර වස්තුන් ටිකක් අපි මවාගෙන නැද්ද? මවාගෙන. එහෙනම් රූපය නිසාත් ওই විදිහටම දකින්න අලංකාර වස්තු ටිකක් මවාගෙන මේ ඉන්නේ අපි. සද්දේ වගේම රූපය නිසාත් එහෙමයි. ඊට පස්සේ ගන්ධය ගන්න. දැන් ගන්ධ සුවඳ කියන කාරණාව ගත්තාම අපි ගත්තා ගන්ධ සුගන්ධ දුගන්ධ කියන එක පොදිය තමයි අපි ගන්ධය කියලා කියන්නේ. ගන්ධය දෙකට බෙදෙනවා සුගන්ධ දුගන්ධ කියලා. පොදිය මතක් කරනවා මොකද්ද? ගන්ධ කියලා. ගන්ධ කියනකොට අපි නිකන් අදහස් කරන දුගඳ වගේ ස්වභාවය. නමුත් ගන්ධය කියන එක දෙකට බෙදෙනවා සුගන්ධ දුගන්ධ කියලා. ගන්ධය කියන එකත් ගන්ධ. ගන්ධය කියන එක ලෝක චිත්‍රයක් වගේ. ඒ තුල නැහැ මල් සුවඳ, හඳුන් කූරු සුවඳ, මේ වගේ කැවුම් බදින සුවඳ, කෝපි සුවඳ ඕම නැහැ. එහෙම ඒවා. ඒ සුවඳ අරඹය බහන්න හදාගන්නේ අපි. ඔය සුවඳම ආවොත් අන්‍ය ජාතික කෙනෙකුට අපි කියමු මේ පරිසරයේ නොහිටි කෙනෙකුට ඒ සුවඳ අරඹය එයාට මතක් වේද කෝපි ටික? එයාට මතක් වේද හඳුන් කූරු ටික? එයාට පෙනේද කැවුමක් හිතට? ඒ ගන්ධයට අයිතිද හිතට පේන කැවුම? දැන් කැවුම් සුවඳ කියලා අපි කියන්නේ මේ ගන්ධයත් හිතට පේන කැවුමත් සිහි කළානේ. එතකොට මේ ගන්ධය කියන එක ලෝක චිත්‍රයක්. කැවුම කියන එක කාම භාණ්ඩේ. ඊට පස්සේ අපි කැමති වෙන්නේ කැවුමට. දැන් මේ කාම ආශ්‍රය, කාම තණ්හාව, කාම උපාදානේ මේ ගන්ධය එක්ක එන්න පුළුවන් අපිට. කෙනෙකුට කැවුම් කන්න තියෙන ආසාව සිහි වෙන්න බෑද? පුළුවන්. එතකොට ඒකට පලිමේ ගන්ධයද? නෑ. ගන්ධයට හිත තැබුවොත් ගන්ධය ගන්ධයට හඳුනා ගත්තොත් තියෙන වාසිය තමයි ක්ෂණික සංයෝජන ටික තේරෙනවා Tamanට. කැවුම් ටික සිහි වෙනකොටම මේක මනසයි කියන එක සිහි වෙනවනම් එයා මේ ගන්ධයක පැටලෙන්නේ නෑ. එතකොට මේක චිත්‍රයක්. එතකොට වෙන්නේ ඒ ගන්ධයේ ගඳ සුවඳ දැනීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා. නමුත් මේ ගන්ධය අතහැරෙන්නේ නැත්නම් ඒකට අපි මනසින් බැඳෙන නිසා උපාදානය කියලා කියන්නේ. කැවුම් ටික සිහි වෙනවා මේ ගන්ධය කැවුම් ගඳක් හැටියට ගන්නකොට ගන්ධය කියන එක උපාදානීයයි කැවුම් හොඳයි කැවුම මෙහෙමයි කියලා හිතේ තියෙනවා කාම භාණ්ඩයක් වස්තුවක්. ඒ කාම භාණ්ඩයේ ඒ වස්තුව මේ ගන්ධයට බැඳාම දැන් උපාදානීය ධර්මයේ උපාදානයි. ගන්ධේ උපාදානීයයි ඇයි කැවුම් ගඳ හැටියට ගන්න සුදුසුයි. කැවුම තමයි උපාදානයි. හරිද? ඒ කියන්නේ එහෙම කැවුම් කියලා එකක් ලෝකේ නෑ දැන් කොහෙවත්. එතකොට උපාදාන වෙනවා. තේරෙනවද කියන්නේ? එතකොට දැන් පංච උපාදාන ස්කන්ධේට උපාදාන. ඒ කියන්නේ කැවුම් සුවඳක් එනවා. කියනකොට මොකද වෙලා තියෙන්නේ? පංච උපාදාන ස්කන්ධේට උපාදාන වෙනවා. නමුත් උපාදාන නැත්තම් පංච උපාදාන ස්කන්ධේ පිළිසිඳ දකින්නවා කියන තැනකට එනකොට ඕගලන්ට පුළුවන් ගන්ධය දන්නවා. මේ ගන්ධයේ නාසියත් ගන්ධයත් ගාන විඥානයේ ස්පර්ශ නිසා හටගත් ස්පර්ශ නැති වෙන නැති වෙනවා කියන නුවණ තියෙනවා. ඒ ගන්ධයේ මොකේද කියන එකක් නැති වුණොත් කැවුම් වලවත් කෝපි වලටවත් හඳුන් කූරු වලටවත් බැඳෙ නැත්තම් ඒ ගන්ධය ආයේ හොයාගෙන යන්න පුළුවන්ද? බැ. එතකොට ඒ ස්කන්ධය නිරුද්ධ වෙනවා. එතකොට මෙන්න මේ වගේ ඔය ඇත්ත ඇති හැටි නොදකින්නවා කියන සිද්ධාන්තය මුල් කරගෙනයි ඔක්කොම කෙලස් ටික පවතින්නේ. අපි කියමු ඊට පස්සේ රසය ගන්න. රස කියන එක. රසය කියන එක ලෝක චිත්‍රයක් විතරයි. රසය කියන එක තුල සංයෝජන නැහැ. සංයෝජනීයයි ඒක. උපාදාන නැහැ. කාම උපාදාන, කාම භාණ්ඩ එව්වා මෙව්වා මුකුත් නැහැ ඒකේදී. උපාදානීයයි කාම භාණ්ඩයක් ඉදිරිය ගන්න හිතයි දැන් මේ රසය. අපි කියමු යම් රසයක් තේරුණොත් කවදාවත් නොදැක්ක අපි කියමු ඇස් නොපෙනෙන කෙනෙකුට කවදාවත් නොදැක්ක අපි දෙනවා මේ මහා රස ටිකක් ලුණු රසක් සීනි ටිකක්. එයාට මැවේද සුදු පාට කැට කැට සීනි ටිකක් හරි ලුණු ටිකක් හරි නෑ. එතකොට මේ රසය කියන එකට උපාදානීයයි ඒක ලුණු රස වුණොත් ඒක සීනි රස වුණොත් කිව්වට කමක් නෑ. නමුත් මේ රසය හඳුනන්න වෙන්නේ අපිට එහෙම අපිට දැනෙන ලුණු රස කියන එක පැණි රස කියන එක ගත්තාම ඒක දේක නොවෙන්න ඕනේ. යම් දේක් අපි කියමු ලුණු කැට ලුණු රස කියනකොට සුදු පාට කැට කැට ටිකක් අපි ඒකට ඇඳගත්තොත් අර සුදු පාට කැට කැට පෙනෙන ලුණු කියලා හිතන ටික තමයි උපාදානයි. මොකද දැන් ඇස් දෙක බැඳපු නැත්තම් ඇස් නොපෙනෙන කෙනෙකුට මේ රසයේ දිවේ ගෑවුවොත් එයාට අර හැඩේ පෙනෙන්නේ නැත්තම් එහෙනම් ඒ අපිට හිතට දැනෙන හිතට වැටෙන හැඩය රසිත අයිති සිද්ධියක් නෙමෙයි. රසයේ වෙනම සිද්ධියක්. රසයේ චිත්‍රය ඒ රසයට තියෙන උපක්‍රේසය තමයි රසයට බැඳුණු මේ හිතට වැටෙන හැඩයකට ගැට ගන්න එක. ලුණු රසය කියලා ඕගොල්ලන්ට දැනෙන රසයට ආපහු හොයාගෙන යන්න කැට කැට තියෙන ලුණු පෙවුණු දැනගන්න මේ උපාදාන ස්කන්ධ උපාදානීය ධර්මන්ට උපාදානයි. තේරෙනවද? දැන් ඕගොල්ලන්ට උපාදාන වුණොත් ස්වභාවය තමයි භවයේ තියෙනවා කියලා කිව්වේ බාහිරින් එහෙම යමක් ඕගොල්ලන්ට හොයාගන්න පුළුවන්. භවපත්‍ය ජාති කිය හොයාගෙන ගිහිල්ලා ලබා ගන්න පුළුවන්. උපාදාන වුණොත් උපාදාන වෙච්ච එකේ ලක්ෂණය දැනගන්න. දැන් මේ රස රූපයේ උපාදාන වුණොත් ඕගොල්ලන්ට දැනේ ලුණු රසක්. ඒක හරියට උපාදාන වුණාම ලක්ෂණය තමයි ඕගොල්ලන්ට ලුණු ගැන දැනුමක් ඇති වෙයි. ඕගොල්ලන්ට ඕන විලාක ගිහලා ලුණු ටික ගන්න පුළුවන්කම තියෙයි. ওই මට්ටම ඉපදිලා තියෙනවා නම් දැනගන්න උපාදාන සහිතයි දැන් රසය. ඔගලන් ජීවිතයේ හැම මොහොතකම රස දැනෙන්නේ ආපහු හොයාගෙන යන්න පුළුවන් මට්ටමේ නම් දැනගන්න රස ආයතනය අද උපාදාන සහිතයි. රස තණ්හා තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති. රූප තණ්හා, තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරාම. සද්ද තණ්හා, තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති ජරා මරණ. ගන්ධ තණ්හා, තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණ. ඔය විදිහට තියෙන සිද්ධි. ඊට පස්සේ රස තණ්හා, තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති. එතකොට දැන් රසය කියන එක අපිට උපාදාන වුණොත් ඒකේ තියෙන ස්වභාවය තමයි මොකද්ද? හොයාගෙන යන්න පුළුවන්. හොයාගෙන ගිහලා ලබා ගන්න පුළුවන්. දැන් තියෙන්නේ. ඊට පස්සේ පොට්ටබ්බේ. පොට්ටබ්බේ කියලා කියන්නේ කයට ගැටෙනකොට ගැටෙන දේ ගත්තම චිත්‍රයක්. ගැටෙන්නේ අහවල් දේ කියලා දැනගන්න පුළුවන් මට්ටමක හිටියොත් ගන්න පොට්ටම්බ ආයතනේ උපාදාන. උපාදාන වුණොත් තමන්ගේ කයට ගැටුණු දේ බාහිරින් හොයාගන්න ඕගලන්ට අපහසු නෑ, පුළුවන්. බාහිරින් හොයාගත්තොත් ඒකෙන් අපහු කයට ගහගන්න බැරි නෑ, පුළුවන්. එතකොට නමුත් ඒ තමයි උපාදානයේ ලක්ෂණය තමයි භවය ගැන ජාතිය ගැන දෙන අපහු ඉදේ ගන්න පුළුවන්. ජාතිය කියනකොට ඒ දේම නැවත උපදවා ගන්න පුළුවන් ගතිය දකින්න. ජාතිය කියනකොට දකින්ද ඒ සිද්ධාන්තය ආපහු උපදවා ගැනීමේ හැකියාව තියෙනවා. දැන් කයට මොනවා හරි දෙයක් ගැටුණොත් අපි කියමු සීතලට හරි ප්‍රශ්නයකට හරි ගැටුණොත් සීතල දැනේ, උෂ්ණේ දැනේ. දැනුණු හෝ සී උෂ්ණේ දැනුණු දෙයි ඇස් නොපෙනෙන කෙනෙකුට ඒ දේ ලැබුණොත් ඒකේ හැඩේ නැත්තම් අහවල් වස්තුව අහවල් කෝට්ට වැදුනේ කියලා හැඩයක් ඒකට තේරෙයිද? හැඩයක් තේරුනේ නැත්තම් ඇස් දෙක ඇරලා බලලා ගැටුණු දේ මෙහෙන් දකින්න පුළුවන්ද අපිට? අර ගැටීම ගැටීමෙන් ඉවරයි. නමුත් අපිට කයට ගැටුනේ අහවල් જાති අහවල් විදිහේ ගල් කැටයක් නැත්තම් අහවල් විදිහේ ලීය කියලා ගැටුණු එකට යමක් අපි ගැට ගැහුවොත් අපිට ගැටුණු දේ බාහිරින් දකින්න බැයිද? පුළුවන්. දැක්කොත් ඒක හොයාගෙන යන්න ආපහු ගන්න බැයිද? ගන්න පුළුවන් නම් ඒකෙන් අපිට ආපහු ගහ ගන්න බැයිද? පුළුවන්. ආය ගන්න පුළුවන්. ඒ ගන්න පුළුවන්කම වගේම තමයි ආපහු යන්නේ හොයාගෙන. එතකොට පොට්ටබ්බ ආයතනය කියනකොට චිත්‍රය. ඒ චිත්‍රය ඇඟේ හැපුණේ මොකද්ද? කකුලේ හැපුණේ මොකද්ද? පුටුවද? ගෙදරද? කොස්සද? තව කෙනෙක්ගේ අතක්ද කියන කාරණා ටික මේ පොට්ටබ්බේට අයිති නැහැ. ඇයි? ඇස් නොපෙනෙන කෙනෙකුගේ ජීවිතයේ උපන්න දවසින් ඉඳලා ඇස් පෙනෙන්නේ නැහැ කියන්නේ. එයාගේ ඇඟිත් ඔය වගේම හැපුණොත් අපිට පේන විදිහ අත හැපුණා, අහවලා හැපුණා කියලා පෙනේද සටහන? එතකොට එහෙනම් ඒ ඇඟට හැපෙනවා කියන සිද්ධිය හිතට වැටෙන සිද්ධියෙන් බැහැරව දකින්න උරු වෙනවා. එහෙම වුණොත් ගහපු අපිට ගහපු කෙනෙක් දකින්න පුළුවන් නේද බාහිරින්? කයට යමක් ගැටුණා නම් ගැටුණු කෙනා සිහි කරලා තරහ වෙලා එයාට ගහන්න යන්න පුළුවන් නේද අපිට? ඇයි? ගැටෙන සිද්ධිය අනිකක් නම් හිතට ඇඳගන්න සිද්ධිය, ඇඳගන්න සිද්ධිය අනිකක් වුණොත් තේරෙනවා නේද? ඔය සිද්ධි ටික හරහා බලන්න පංචමේ වික්‍රේ කාම ගුණා කියලා කිව්වේ මේ ධර්මතා පහම කාමලිය, කාමයේ කාම ලෝකයේ කාම ආශ්‍රයේ කාම රාගයේ කාම සංයෝජනයේ කියන ගති ටික අපි තුල ඇති කරගන්න හිත ධර්මතා ටික. ගෙවල් දරවල් තිබුණේ, ඉර පායන කන්දක් තිබුණේ, ගමක් තිබුණේ, මිනිස්සෙක් හිටියේ. එතකොට ඒකෙම මල් සුවඳ, කෝපි සුවඳවල් තිබුණේ, ලුණු රස, පැන් රස, අඹ රස, තිත්ත රස කියලා රසවල් නිසා ආපු අඹ ගෙඩි ලුණු කැට තිබුණේ ඔක්කොම කොහෙද දැන්? මේ ධර්මතා ටික බලාගෙන බලාගෙන මේවා අනුසාරින් උපකාරින් ලෝකේ හැදිලා නම් ඔය කියපු විස්තර ඔක්කොගෙම යුක්ත සිද්ධියක් මෙහි හම්බුනොත් කාම ලෝකේ නැද්ද? අඩුද දැන් ඕකේ? දැන් කාම ලෝකේ මොනවද අඩු? කාමාභික වේදි දබ්බා කියනකොට ඔන්න ඔය ටික හොඳට තේරුම් කරගන්න ඕන. දැන් මෙන්න මේ ටික තේරුම් කරගත්තොත් එයා සම්පූර්ණ දකින්නවා කාමයක් කාම ලෝකේ ඇතිවීම, කාම ලෝකේ නිරෝධයක්, කාම ලෝක නිරෝධ කරන මගක් බම්බයක් පමණ ශරීරයෙන්ම දකින්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලෝකයක් ලෝක සමුදයක් ලෝක නිරෝධයක් ලෝක නිරෝධගාන පටිපදාවත් බඹයක් වුණ ශරීරෙන්නේ නේ. එහෙනම් ලෝකේ කියනකොට කාම ලෝකය කොහෙද දකින්න වෙන්නේ? බඹයක් වුණ ශරීරෙන්නේ තමන් තුල. දැන් මේසි මෙහෙම දැකලා ඒ තැන එළඹ සිටින තැනකට කටයුතු කළොත් න ආගාම ආපහු මෙහි බාහිරට යයිද මෙයා කාමය හොයාගන්නේ? නැහැ. යම් කිසි කෙනෙක් බාහිරයට ගියා නම් ගියේ කාමයේ හොයාගෙන කාමයේ නොදන්න කෙනෙක් නේද? කාම ලෝකේ පිළිසින්ද නොදැක්ක කෙනෙක්. එතකොට තමන් තුල දැක්කන මේවා කාමයට හිතේසී දේවල් රූපගේ ඕවා අනුසාරයෙන් ඕවා උපකාරයෙන් කාමයේ හදාගෙන තියෙන කාම ලෝකේ උපද්දවගෙන තියෙන්නේ තමන්ගේ මනස තුලයි. බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහන්නේ කාම සමුදය මොකද? ස්පර්ශ සමුදයෙන් කාම සමුදය වෙනවා. ස්පර්ශයයි කාමයේ ඇතිවීමට පෙන්වනවා. ස්පර්ශ නිරෝධ කාම නිරෝධ කාමයේ නැති වෙන හේතු ස්පර්ශ නැති වෙන කොටයි කියලා පෙන්වනවා. එතකොට දැන් සම්පූර්ණ පෙන්වනවා හොඳට මේ අපි නොදා අපි මේ සිද්ධිය නොදන්නා කම නිසා කොච්චර බණ කතා කියුවත් අපි බාහිරින් කාම ලෝකෙකින් මිදෙන්න මේ උත්සාහවත් වෙන්නේ තව. නමුත් අන්තිමට මේ දහම අවබෝධ වෙනකොට දහම තේරුණා කියලා කියන්නේ බාහිර දහම ගවේෂණය කරගෙන කරගෙන යනකොට ඒ නිසා තමන් තුල ලෝකයේ ඉපද පවතින සිද්ධාන්තයක් අපිට හම්බ වෙනවා. ඒ අවබෝධය තමයි භවය අතහැරෙන, කාම භවය අතහැරෙන. මෙහෙම කෙරුවොත් මෙච්චර කල් තිබුණු බාහිර ලෝකයක් තිබුණු ගතිය අපේ තියේද? ඉතින් නෑ. එහෙම වුණොත් බාහිර ලෝකෙක උපදින ගතිය නැති වෙනවා. ඉතින් කෙලෙස් ටික කියන්නේ හැම වෙලාවෙම අනවබෝධය මත නොදැනීම මතයි තියෙන්නේ. නොදැනීම කියලා කිව්වේ මොකද්ද? මේ අරමුණු පිරිසිඳ දකින ගතිය. අපි කියමු රූපේ රූපය හැටියට දැක්කන. ඔය දැන් රූපේ පරිඤ්ඤය වෙච්ච එක විතරයිනේ අපි කියන්නේ. රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියලා කිව්වේ රූප ටික. ඔය රූප ටික පිරිසිඳ දැක්කහම ඉබේමයි අපිට හම්බුනේ මොකද්ද? බාහිර තියෙන කාමයක් නෙමෙයි තමන් තුලයි කාමයේ තියෙන්නේ. කාම තණ්හාව තියෙන්නේ කියන එක. එතකොට නාගාමි ආපහු කාමේ හොයාගෙන බාහිරට යනවද? දැන් යන්නේ නැත්තම් මේ නොයන ගමමයි මේ ස්කන්ධ ටික අතහැරනකොට යන්න ඉඩ නැහැ. දැන් අද මෙහි ඉඳලා බාහිරේ හොයාගෙන යන්න පුළුවන් නම් ඒ යන කමමයි මරණසන්න මොහොතේ මේ ටික අතහැරනකොට විඥානය හැපතට යන්නේ. අදම යන්න බැයි නම් යන්න බැරි දැනට අපේ ජීවිතේ පත් කළා නම් තියෙන්නේ ආපහු මරණයෙන් පස්සේ කතාවක් නෑ. විඥානේ එහෙම කාමයේ වශයෙන් බැසගන්නේ නෑ කියන සිද්ධියක් වෙනවා. ඒතකොට කියන්න ආගාමි ආයේ එන්නේ නෑ. ආගාමි කියන්නේ ආපහු වෙනවා මේ ලෝකෙට. න ආගාමි ආපහු මේ ලෝකෙට එන්නේ නෑ, මේ රූපෙට එන්නේ නෑ. එයා ඒ රූපෙට නැවත නොයන ගතිය හදලා තිබුණේ අරමුණක් ගානේ. රස බැලුවා නම් ඒ රසේ හොයාගෙන ආපහු අපි වෙනදට යන විදිහටයි හිටියේ. ලුණු පොල්කට රස දාන්න පුළුවන් විදිහටයි හිටියේ. දැන් අපි රස බැලුවා ආපහු යන්න බැරි විදිහටයි ඉන්නේ. ඒ රසයට ඇඳෙන හිතට ඇඳෙන එක අවලංගු කළා. ඒ හින්දා නාගමයි යන්න බෑ. යන්න බැරි බවට හදා ගියා අපි. ඒකේ පළවෙනි වුණා ජීවිතේ පුරාම රූපේ දැනුණට ඒක හොයාගෙන යන්න බැරි තැනක සාක්ෂාත් කරලා තියෙනවා. සද්දයක් ඇහෙනවා. ඇහෙන සද්දේට හොයාගෙන අපිට වෙනදට යන්න පුළුවන්. අද අපි නුවණින් දැක්කා සද්ද ඇහුණට ඒක හොයාගෙන යන්න බෑ. ඇයි? බැනපු කෙනා නැහැ. ඒ වගේ මෙන්න මේ ධර්මතා ටික මේ ස්වභාවය තමයි අපේ මනස තුල එළඹ සිටින තැනට ගන්න ඕනේ. ඔය ටික පැහැදිලි කරන්න තමයි හැම දෙයක්ම කරන්නේ. ඊට පස්සේ මේ වගේ ධර්මතාවයක් පෙන්නලා ඒ ටික දකින්න අපහසු නිසායි හැම වෙලාවකම සීලයක පිළිල චිත්ත සමතයක් ඇති කරගන්න. කියන්නේ මොකද? ඇත්ත නොදන්නා කම නිසා ආශ්‍රව ඇති වුණා නම් අද ආශ්‍රව ටික අඩු කරගෙනයි ඇත්ත බලන්න වෙන්නේ. ඇත්ත බැලීමයි මේකට තියෙන්නේ. නමුත් ඇත්ත බලන්න බැරි නම් ඇත්ත නොබැලීම නිසා ඇතිවෙච්ච ධර්මයක් තියෙනවා නම් ඇතිවෙච්ච ධර්මය අඩු කළයි අපිට පවතින සිද්ධියට අපව මුලට යන්න වෙන්නේ. ඒ නිසා අපිට වෙනවා යම් චිත්ත සමතයක් හෝ ඇති කරගත්තා නම් යම් විදර්ශනාවක් හෝ ඇති කරගත්තා නම් අද දවසේදී මේ නීවරණ ධර්ම ආශ්‍රව ධර්ම අඩු කරගන්න. අඩු වුණාම ඇත්ත පේනවා. ඇත්ත පේනකොට මෙයා නූපදින தත්ත්වයටපත් වෙනවා. ඇත්ත නොදන්නාකම නිසා යම් කෙලෙස්යක් ඇති වෙලා නම් තියෙන්නේ එතකොට ඒ කෙලෙසිනුත් මෙහා පැත්තේ නම් අපි ඉන්නේ. දැන් අපි ඇත්ත අතර තියෙනවා නම් මොකද්ද කෙලස් ටික? ඇත්ත නොදන්නාකම නිසා කෙලස් ඇති වෙලා ඒ කෙලස් වල අත්දැකීමෙන් නම් අපි ජීවත් වෙන්නේ. දැන් අපිට ඇත්ත කියන එක කවදාවත් හම්බ වෙන්නේ නැහැ. අපි හැපිලා තියෙන්නේ අපිට ළඟම තියෙන්නේ මේ කෙලස් ටික ආශ්‍රව ටික. දැන් අපි කරන්න ඕනේ මේ කන්ද රහිනේ මේ කෙලස් අඩු වෙනකොට මොකද වෙන්නේ? මෙහෙම ගිහිලා ඇත්ත දකින්නවා. ඇත්ත දැක්කහම මොකද වෙන්නේ? මේ කෙලෙස් නූපදින තත්ත්වයටපත් වෙනවා. දැන් ඇත්ත දකින්න ඇත්ත නොදකීම නිසා නම් ඇති උනේ. ඇති වෙච්ච කෙලෙස් කොච්චර නැති කෙරුවත් ඇත්ත දකින්නවා කියන තැනටම ගියේ නැති නිසා හැදුනේ නැත්තම් මේක ආයෙත් ලියනවා. මේ කෙලෙස් අඩු කළ ඇත්ත දැක්කා කිව්වොත් අපි කියමු වර්ණ රූපේ වර්ණ රූපේ හැටි දැක්කා අපි. තාම දන්නවා විතරයි දැක්කා. දැක්කුත් මේක ඇතුලේ පුද්ගලෙද්දියා කියලා දන්නවා කියන එක වෙන්නේ නැහැ. එහෙම එකක් නැහැ ඇත්තටම කියන කාරණාවයි කියනවා. එතකොට වෙන්නේ මේකට අනුත්පාද නිරෝධිය මතු නූපදින ස්වභාවයටපත් කළා. මේ කාමයේ මතු නූපදින ස්වභාවයටපත් කළා. කාම ලෝකයේ මතු නූපදින ස්වභාවයටපත් කළා. කාම ලෝකයේ ඇති වෙන්න හේතුවක් තිබුණා අවිද්‍යාව නිසා ඇති වුණේ ඇත්ත නොදන්නාකම නිසා ඇති වුණා. ඇති වෙච්ච දේ නැති වෙන බවට බලලා ඇත්ත ඇති හැටි දකින තැනට ගියාම එතන ඇත්ත දැක්කහම ඇති වෙන බව නැති වෙනවා. තේරෙන විදිහෙ මෙන්න මේ විදිහට කරන්න. ඒ නිසා ඔය ඥාන දර්ශනේ තියාගෙන මෙන්න මේ වගේ තැනකට ගිහිල්ලා දුකෙන් මිදෙන්න වෙන්නේ කියන දැක්ම තියාගෙන හැම කෙනාම පුළුවන් විදිහකට භාවනා කරන විශේෂයෙන් චිත්ත සමතයක් ඇති කරගන්න උත්සාහවත් වෙන්න. එයිද සත්‍ය නිමිත්ත තුල මනස පවත්වා ගන්න වැඩි උත්සාහයක් යොදන්න. සත්‍ය නිමිත්ත තුල හැම කමටහනක්ම වඩද්දි සත්‍ය නිමිත්ත තුල තියාගෙන හිත වඩන්ඩ හිත වැඩුවෙන් පස්සේ ඒ භාවනා කරලා නැගිටිලා පස්සෙත් ඒ සත්‍ය නිමිත්ත තුලම හිත තබා ගන්න ගතිය තව දුරටත් පුරුදු පුහුණු කරන්ඩ මේ සත්‍ය තමන් තුල එළඹ සිටින වණන් ඒ තමයි තමන්ගේ එකම ආරක්ෂකයා ළඟ ඉන්නවා කියලා හිතාගන්න. අපිට ඒගොඩ වෙන්න තියෙන එකම තැන මේ සිහිය. සිහිය ඇරෙන්න වෙන කිසිම පිහිටක් නැහැ. ඒ නිසා හැම කමටහනක්ම වඩන්න පෙර සති නිමිත්ත ගැන අවධානයෙන්ම කටයුතු කරන්න කියලා මතක් කරනවා. හොඳයි.